ఆనరబుల్ డాక్టర్ శరత్ ఆర్మనుకమ్.
గరు సభాపతిమణి విశ్వదాసయ లంకా మహాబ్యాంకువే వార్తావ గన పవత్వన మే వివాదేట సహభాగి వీమట లబీమ గన మమ ఇతామాత్మ సంతోష అత్త వసేం మహాబ్యాంకువే వార్తావ తమై అపే రటే ఆర్థికే గన కెరేన శాస్త్రీయ విగ్రహాయ అద ఏ మహాబ్యాంకువే వార్తావట అమతరవ తవత్ శాస్త్రీయ విగ్రహాయాన్ కీపయక్మ అప ఇదిరియే తీయను. ఐపిఎస్ ఇన్స్టిట్యూట్ ఆఫ్ పాలిసీ స్టడీస్ కేన ఎమ ఆయతనయాత్ స్టేట్ ఆఫ్ ద ఇకానమీ కేలా విశ్వదాసయే ఆర్థికే గన వార్తావక్ ఇదిరిపత్ కల్లా తీయను. ఈట అమతరవ అపే హితవత్ ముదల్ ఎమతుమా విసిన్ మినిస్ట్రీ ఆఫ్ ఫినాన్స్ అన్యువల్ రిపోర్ట్ 2016 కియలా వార్తావక్ మే సభావట ఇదిరిపత్ కల్లా తీయను. ఈటత్ అమతరవ ముదల్ ఎమతుమా ప్రకాశకల పరిధి జాత్యంతర మూల్య అరముదలే వార్త లోక బ్యాంకువే వార్త ఎస్కాప్ ఆయతనే వార్త మే ఆది సియాల్లమ అప ఇదిరియ తీయనవా పహుగే వర్షే అపే ఆర్థికే కొయి విధియట క్రియాత్మక ఉనాది కేలా అపి విగ్రహ కిరీమేది ఏ సాధక యుదాగాన్న పులువా మం పలువేన్మ మూలిక కారణావక్య అంట కెమతి మే సియలూమ వార్త యుదాగన్నా సంఖ్యాలేఖన గన అద లోక బ్యాంకువే జాత్యంతర మూల్య అరముదలే సహ వెనత్ రటవాల్ ముదల్ అమాత్యాంశ తుల విశాల సంవాదయక్ తీరు కొయి విధియట అపి మే వర్ధనయ సంఖ్యాత్మక వశయం ఇదిరిపత్ కరానికి దెన్ పసుగే రజే అటతే ఎక్ నిర్ణాయకయక్ యుదాగత్ ఏ నిర్ణాయకయన్ అనువ తమై సియట హత సియట అట సియట దహయ ఆది వశయం సంఖ్యాలేఖన ఇదిరిపత్ కరాన్ని పులువాం. నముత్ మే రజే ఆవట పస్సే ఇండియావత్ ఏక కరా ఏ సంఖ్యాత్మక పదనమ వినాశ కరా ఏ వినాశ కిరి మే హేతువేం అర అర ఆకర్షణీయ త్రాసజనక విధిహట సంఖ్యాలేఖన ఇదిరిపత్ కిరీమ అమారుణ. నముత్ అపి ఏవా తులిం ఇం ఎహాట గిహిల్లా ఎత్త వశయం అపే ఆర్థికే కొయి విధియట వర్ధనే వెలా తీయని కేలా విశ్లేషణ కిరీమ అవశ్యాయి. దెన్ మూలిక కారణావ అపిట పేన్నే మే పహుగ్య వర్షే ఆర్థికే వర్ధనే ఉన్నా సీయట హతరాయి దశమ హతరక ఆర్థిక వర్ధనయా అపిట పేండ తీయను మే కళాపే ఉగక్ తెంగుల ఆర్థికే రిణ మట్టమట గిహిల తీయను ఆర్థికే కడావెట్ల తీయను. నమూత్ ఏ పశుభీమ తుల శ్రీలాంకిక ఆర్థికే హతరాయి హతరక సంవర్ధన వేగ్యాక్ లభాగత్త ఇక గన అపి సతుటు వెంట ఓన్. ముదల్ ఎమత్తుమా ప్రకాశకల పరిధి విశ్వదాసయ అయహపత్ కాలగుణయ పెన్నన కాలయ విశ్వదాసే వగే విశ్వదాహతత్ అద్ మే రటే దేశగుణిక ప్రశ్న కెలిమ ఆర్థిక కెరహి బలపాన తత్వేకట అద్ అవిలతీను. ఇక పెత్తకిం గంగతుర అని పెత్తే నియంగే మే ఆది వశయం స్వాభావిక ఆపద ఎతునో హమ బోహో విట అపే అయవయ లేఖనే తీయన ఏ సంఖ్యాలేఖన వినాశ వెనవా వినాశకరాండ వెనవా ప్రముఖత వినాశకరాండ వెనవా ఎనిసా అపి ఏ పశువిమే అపి సలకల బలంటూనే అపే ఆర్థిక ఉపాయ మార్గ్యాన్ సహ ఆర్థిక వర్ధనే గ్యాన్ దాని లుకు వివాదయా కెనవా పశుగీయ సతీయే సహ ఇపిత సతీయే వార్తావ కావా అపే కళాపే మే నియగే දැන් හිතනට වඩා භයනක තත්ත්වයට අනාගතය එන්න පුළුවන්. ඉන්දියාවේ යම් පළාත්වල මිනිසුන්ට ජීවත් වෙන්න බැරි තරමට උෂ්ණය ඇතිවෙන්න පුළුවන්. මේ අදි වශයෙන් පරිසරික ප්‍රශ්න ආර්ථිකය කෙරෙහි කෙලින්ම බලපාන. ආර්ථිකයට වෙනස්වීමක් ලබා දෙන්න පුළුවන් තත්ත්වයක් ඇතිවෙන පරිසරයක් අපේ කලාපීය වශයෙන් තියෙනවයි කියලා අපි කල්පනා කරලා බලන්න ඕන. දැන් අපි මොනවද මේවට ගන්න ආර්ථික සංවර්ධනය පිළිබඳ සාධක? මේ ව්‍යසනයන් තියෙද්දිත් අපේ ආර්ථිකය 2016 වර්ෂයේ 4.4ක වර්ධනයක් පෙන්නනවා. ඊට ඉස්සෙල්ල අවුරුද්දේ 4.8ක වර්ධනයක්. 2014 වෙනකොට 7.4ක වර්ධනයක් අපට පේන්න තියෙනවා. එහෙනම් ඉස්සෙල්ලාම අපි සතුටු වෙන්න ඕනේ අපේ ආර්ථිකයේ ඉසව්ව. ඉංග්‍රීසියෙන් අපි කියනවා ට්‍රැජෙක්ටරි එක. අපේ ආර්ථිකයේ ට්‍රැජෙක්ටරි එක හොඳ යහපත් පැත්තකට යනවායි කියලා අපිට පිළිගන්න ඕනේ. මම ඒකෙන් කියන්නේ අපිට 100%ක්ම සතුටු වෙන්න පුළුවන් කියලා. මේ ආර්ථිකයේ මීට වඩා ශීඝ්‍රව මීට වඩා ඉදිරියට යන්න පුළුවන් අවස්ථා තියෙනවා. අපි ඒ අංශයට යන්න බලන්න ඕනේ. අපි මහන්සි වෙන්න ඕනේ මේ දැන් තියෙන ඒ ආර්ථික ප්‍රගමනය තවත් වේගවත් කිරීමට. මොකද අපි මතක තියාගන්න ඕනේ අපේ ජන ව්‍යුහය දිහා බලපුවහම විශාල තරුණ ප්‍රමාණයක් ඉන්නවා මේ රටේ ජනතාව. ඒගොල්ලන්ට රැකියාව අවශ්‍යයි. විශාල මදපන්තියක් හැදෙනවා. ඒගොල්ලන්ගේ ආශාවන් වෙනස් වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට බලනකොට අපි ශීඝ්‍ර ආර්ථික සංවර්ධනයකට යන්න ඕනේ. මේ වෙනස් වෙන පරිසරය තුළ මිනිසුන්ගේ ඉල්ලීම්, ඒ මිනිසුන්ගේ බලාපොරොත්තු, විශ්වාසයන් ශීඝ්‍ර විපර්යාසයට තරුණ අයගේ ලක් වෙනකොට අපිට අවශ්‍යයි ඒ හා සමානම ආර්ථික සංවර්ධනයක්. මම බැලුවා විශේෂයෙන් ගමනාගමන අංශේ බලන්න අපේ රටේ 2010 වර්ෂයේ මෝටර් කාර් තිබුණේ 410,000යි. අද වෙනකොට 710,000ක් තියෙනවා. 710,000ක් තියෙනවා මෝටර් කාර්. ඊට වැඩිය බලන්න ත්‍රී වීලර්. බලන්න මේ පුදුම වර්ධනයක්. 2010 මේ රටේ ත්‍රී වීලර් තිබුණේ 529,000ක් තිබුණා. අද වෙනකොට ලක්ෂ 115,000ක් ත්‍රී වීලර් මේ රටේ තියෙනවා. ඒ කියන්නේ ලක්ෂ 5ක් තිබුණ දළ වශයෙන් ත්‍රී වීලර් මේ කෙටි කාලය තුළ ලක්ෂ 11ක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. මෝටර් සයිකල් බලන්න ඊට වැඩිය ලොකු වර්ධනයක්. ලක්ෂ 21ක් පමණ වුණ මෝටර් සයිකල් අද 336ක් දක්වා වැඩි වෙලා තියෙනවා. ලක්ෂ 21 ඉඳන් ලක්ෂ 36 දක්වා වැඩි වෙලා තියෙනවා. එතකොට මේ විදිහට බලන්න දැන් බලන්න ට්‍රැක්ටර් ලක්ෂ 27ක් තිබුණ එක අද ලක්ෂ 35 දක්වා වැඩි වෙලා තියෙනවා. එතකොට මේ රටේ මොබිලිටි, මේ රටේ මිනිස්සු එහෙම යන එක, මිනිසුන්ගේ අපේක්ෂාවන් වැඩි වෙන එක පේන්න තියෙන දෙයක්. එහෙමනම් ඒ හා සමානව අපිට අවශ්‍යයි ආර්ථික වැඩසැලැස්මක් මේ රට ඉදිරියට ගෙනියන්න. දැන් බලන්න අපේ ආර්ථික ව්‍යුහයේ හැටි. ඊගාවට අපි බලන්න ඕන ආර්ථික ව්‍යුහය. මේ ව්‍යුහයෙන් මොන ක්ෂේත්‍රයන්ද ඉදිරියට යන්නේ, මොන ක්ෂේත්‍රයන්ද පස්සට යන්නේ? ඒ වගේම අපි කියන්න ඕනේ මේ සංඛ්‍යාලේඛන විග්‍රහ කරනකොට මොන ක්ෂේත්‍රයට වැඩිම දේශගුණික ප්‍රශ්න බලපාන. අපි දන්නවා තේ කර්මාන්තය, අපේ ඇමතුමා මෙතන ඉන්නවා, රබර් කර්මාන්තය තුමා මෙතන ඉන්නවා, පොල් වී සහ තරමක් දුරට සුළු අපනයන භූමි. මේවා ගොඩාක් දුරට අපේ රටේ දේශ ගුණය හා සම්බන්ධයි. දැන් බලන්න අපි ගත්තොත් 2006 ඒ සංඛ්‍යාලේඛන දිහා මම බැලුවා, අපේ රටේ කෘෂිකර්මය, ඒ කියන්නේ දළ දේශීය නිෂ්පාදිතයේ කෘෂිකර්මයට හිමි වෙන ස්ථානය බැහැලා තියෙනවා. 2010 8.5% දළ දේශීය නිෂ්පාදිතයෙන් ඒ ප්‍රතිශතය කෘෂිකර්මයට. ඒක 2014 වෙනකොට 9.9% ගියා. 2015 වෙනකොට 7.9% ආවා. 2016 වෙනකොට 7.1%. ඒකේ වර්ධනයක් නෑ. විවිධ හේතුන් නිසා අපිට පේනවා ඒකේ පල්ලෙහාට බැසීමක් තියෙනවා, පහළ බැසීමක් තියෙනවා. නමුත් අපි ගත්තොත් සර්විසස් එක්ට සේවා ක්ෂේත්‍රය සමබරව 50ට වැඩිය යනවා. 2020 54.6%, 2014 56.3%, 2015 56.6%, 2016 56.5%. හරියටම 56 නිකන් ඉලක්කයට ඇවිල්ලා නවතිනවා වගේ එක පේන්නේ. එතන එතනදී මොකක්ද අපිට එක්කෝ අපිට එක පැත්තකින් ඒකේ වර්ධනය පේනවා. නිසැකයෙන්ම අපේ ආර්ථිකය අද ප්‍රගමන ක්ෂේත්‍රයේ බවට ඇවිල්ලා තියෙන්නේ සේවාංශය. සංචාරකංශය, මුදල් පරිහරණංශය, බැංකු අංශය, ඒ වගේ කොටස් තමයි අපේ ආර්ථිකයේ ඉස්සරහට ඇදගෙන. ඒ වගේම විදේශීය රටවල් වලින් වැඩ කරලා මේ රට සල්ලි එවන ඒ කණ්ඩායම්, ඒවා තුලින් තමයි අපේ ආර්ථිකය ඉදිරියට ගෙනියන්නේ. ඒවා ශීඝ්‍ර ලෙස අර්ධයටත් වඩා ගිහිලා තියෙනවා, 156ක් ගිහිලා තියෙනවා. නමුත් එතරම් ප්‍රශ්නයක් තියෙනවා. අපිට අහන්න පුළුවන් ඇයි අපේ සංචාරක කර්මාන්තේ අනිත් දෙවෙන් මේ 56 තව ඉස්සරහට තල්ලු කරන්නේ නැත්තේ? 60ට 70ට යන්න තරම් ශක්තියක් තියෙන්න ඕනේ. දැන් අපිට පේනවා ඒක මට්ටමකට ඒක ඇවිල්ලා තියෙනවා. ඒ වගේම අපි ගත්තොත් කර්මාන්ත ක්ෂේත්‍රය, ඒකෙත් එච්චර ලොකු වර්ධනයක් නැහැ. 2014 ගත්තාම 11.4%, 2015 මොන හේතු නිසාද මන් දන්නේ, පල්ලෙහාට බැත්සා 103%, ආයම 2016 වෙනකොට 6.7 දක්වා වැඩි වෙලා තියෙනවා. එතකොට මේක තමයි අපේ ආර්ථිකයේ ස්වરૂපය. මේ තුල අපි විසඳුම් හොයන්න ඕනේ. විශේෂයෙන්ම අපේ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ අපි ඉදිරියට යන්නේ කොහොමද කියලා ලොකු සංවාදයක් අපි ඇති කරන්න ඕනේ කියලා මේ සංඛ්‍යාලේඛන වලින් අපිට පේනවා. මම බොහොම සන්තෝසයි. අපි හොඳට දන්න, මම කුඩා කාලේ ඉඳන් දන්න අපේ ඇමතුමා නවීන් දිසානායක ඇමතුමා ඒ ක්ෂේත්‍රයේ ලොකු මහන්සියක් ගන්නවා. මේක දියුණු කරන්න, මේ තියෙන ජයග්‍රහණයන් රැකගන්න විශාල පරිශ්‍රමයක් ගන්නවා. අපි එතුමාට සුබ පතනවා. මම බලාගෙන හිටියා එතුමා ඉතාම මහන්සියෙක්, ලොකු වමනාවකින් විශේෂයෙන් තේ ක්ෂේත්‍රය අපේ උඩුරට පළාතට වැදගත් කොටසක්, ඒක දියුණු කරන්න මහන්සි ගන්න. නමුත් මේ පරිසරය තුළ අපි අලුතෙන් හිතන්න ඕනේ කොහොමද මේ අංශය අද ගෙනියන්නේ කියලා. ඒක එක ස්වරූපයක් තමයි. මේක පේන දෙයක් අර මැද පන්තිය ලාංකික තේ නිෂ්පාදකයෝ, අක්කර 5ක් වෙන්න පුළුවන්, 4ක් වෙන්න පුළුවන්, 6ක් වෙන්න පුළුවන්, ඒගොල්ලෝ තමයි වැඩි නිෂ්පාදකයෝ හැටියට එන්නේ. 74%, එමෙතුමා කියන්නේ ඒගොල්ලෝ තමයි තේ නිෂ්පාදනය කරන්නේ. මන් දන්නවා ඇත්ත වශයෙන් මාත් සහභාගී වුණා උපදිසාපතිවරයෙක් උගක් ඉස්සර රත්නපුර දිස්ත්‍රික්කේ, මාතර දිස්ත්‍රික්කේ, ගාල්ල දිස්ත්‍රික්කේ, මේ තැන්වල ආර්ථිකයට අද තදින්ම බලපාන දෙයක් තමයි මේ මධ්‍යම ප්‍රමාණයේ තේ වගාව. ඒගොල්ලෝ විසඳුමක් හොයලා තියෙනවා. මොකද මුළු පවුලම තේ නිෂ්පාදනයට සම්බන්ධ වෙනවා. මන් දැකලා තියෙනවා ගේ පඩිපෙළ ගාවට ඇමතිතුමා තේ මේ පඳුරු තියෙනවා. ඒ විතරක් නෙමෙයි, අද අපේ තේ ක්ෂේත්‍රයේ වැටුප් ප්‍රශ්නය ඇවිල්ලා තියෙනවා. ටිකෙන් ටික මගේ හිතේ ඇමතුමත් එකගමයි. අපිට ලෝකේ තරඟ කරන්න බැරි තත්ත්වයකට අපේ ඒ නිෂ්පාදන වියදම් වැඩි වෙලා තියෙනවා. ඒ අවස්ථාවේදී මේ මධ්‍යම පන්තිය, ග්‍රාමීය පන්තිය තේ නිෂ්පාදනයට ගියාම ඒගොල්ලන්ට පුළුවන් ඒකට වියදම් කරන මුදල් ප්‍රමාණය අඩු කරගන්න, ආර්ථික ක්‍රියාවක් බවට පත් කරගන්න. ඒ නිසා තමයි අද අපි බලන්නේ විශේෂයෙන් උඩරට පළාත්වල ඒ හිස් ඉඩම්, උඩු ඉඩම් නැත්තම් අපිට විශේෂයෙන් රාජ්‍ය වතු වලින් ගන්න පුළුවන් ඉඩම් වලට මේ මධ්‍යම පන්තික ක්‍රමයට ඒ ගැමියන්ට ඒවාගේ මේ ද්‍රවිඩ වතුවල වැඩකරපු අයට ඇවිල්ලා අක්කර තුන හතර ආර්ථික ඒකකයක් හැටියට වගා කරලා නිෂ්පාදන වියදම් අඩු කරන්න අපේ ඇමතිතුමා බොහොම මහන්සි ගන්නවා. ඒ වගේම අපේ වතු ක්ෂේත්‍රයේ ඉන්න මන්ත්‍රීවරු හුඟක් මහන්සි ගන්නවා. ඒක අපි දියුණු කළ යුතු, වර්ධනය කළ යුතු දෙයක්. දැන් බලන්න අපේ අයවැය පරතරය. අයවැය පරතරය අපි ගත්තොත් 2014 ගත්තොත් ඇමරිකන් ඩොලර් මිලියන 4,528. ඒක 2015 වෙනකොට 6,102ක් වුණා. ආපහු 2016 වෙනකොට 4,398ක් වුණා. එතකොට මේ ණය අයවැය අතර පරතරය තවමත් අපි කොයි තරම් මහන්සි ගත්තත් මේක අඩු කරන්න ඇත්ත වශයෙන් අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ රවි කරුණනායක ඇමතිතුමා මුදල් ඇමතිවරයා හැටියට විශාල පරිශ්‍රමයක් ගත්තා. අපේ දේශීය ආදායම රජයට ලැබෙන ආදායම වැඩි කරලා ඒ පරතරය අඩු කරලා. පරතරය ඇත්ත වශයෙන් අඩු වෙගෙන යනවා. නමුත් අපේ ප්‍රශ්නේ තියෙන්නේ ඒ අයවැය පරතරය අඩු කරාට ප්‍රශ්නේ විසඳන්න බෑ. ඩෙට් ඕවර්හැන්ග් කියලා තියෙනවා. මීට අමතරව විශාල ගලක් අපේ ඔළුව උඩ තියෙනවා. අපේ ආර්ථිකයේ ඔළුව උඩ තව ලොකු ගලක් තියෙනවා. අපි කොච්චර මහන්සිලා මේ පරතරය අයයි වැයයි අතර තියෙන පරතරය අඩු කරත් මේ ඩෙට් ඕවර්හැන්ග් එක, ඒ කියන්නේ මේ ණය, විදේශ ණය විශේෂයෙන්ම, ඒක තුලින් අපේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම විකෘතිමත් මෙනවයි කියලා අපිට හිතන්න පුළුවන්. දැන් මම කරුණු ටිකක් කියන්න ඕනේ. බලන්න අපේ ණය දැන් එක පැත්තකින් බලන්න, මම අර මුලින් කිව්වා වගේ අපේ මූල්‍ය අංශයෙන් ආණ්ඩුව පහුගිය රජ මේ පහුගිය මුදල් ඇමතිතුමාගේ පරිපාලනය තුළ the increase in government revenue stemming from the broadened tax base, structural reforms in tax administration and the rationalization of government expenditure in tandem with the government's commitment to strengthen the fiscal consolidation process contributed to the overall improvement of the fiscal sector in 2016. අපි ඒක එතුමාට ගෞරවයක් හැටියට කියන්න ඕනේ. මේක මේ මහ බැංකුවේ ප්‍රකාශය. ඒ අතින් බලපුවාම අපේ මේ විශේෂයෙන්ම අපි රාජ්‍ය රෙවනිව් එක, රාජ්‍ය අරමුදල 20.15 තිබුණේ 13.3ක් GDP එකේ. ඒක 2016 වෙනකොට 14.2ක් දක්වා වැඩි වෙලා තියෙනවා. එතකොට ඒ විදිහට අපේ ඒ බදු ආදායම සෑහෙන විදිහට වැඩි වෙලා තියෙනවා. ඒ මත අපිට පුළුවන් වෙලා තියෙනවා මේ අයවැය පරතරය අඩු කරන්න. නමුත් ඒක පමණක් අපට මදි මේ ප්‍රශ්නේ විසඳන්න. මොකද ඊට එහෙන් අර මං කිව්වා වගේ මේ ඩෙට් ඕවර්හැන්ග් නැත්තම් බදු තර්ජනය තියෙනවා. විදේශ වශයෙන් ණය තර්ජනය, විදේශ වශයෙන් සහ දේශීය වශයෙන් විශාල ණය ප්‍රමාණයක් අපිට ගෙවන්න සිද්ධ වෙනවා. මේ පසුබිමෙන් තමයි මම ප්‍රසිද්ධියේ මේ පාර්ලිමේන්තුවට කියන්න වෙන්නේ මේ ආයතන නිෂ්ක්‍රීය ආයතන හම්බන්තොට වරාය වෙන්න පුළුවන්, මත්තල ගුවන්තොට පොළ වෙන්න පුළුවන්, වෙන වෙන ආයතන විශාල ණය මුදල් අරගෙන අපි හදලා ඒකත් හොඳයි කියමුකෝ. ඒක ගැන වාද විවාද කරන්න පුළුවන්. මේක හොඳ වැඩක්ද නරක වැඩක්ද මම මේ වෙලාවේ ඒක ගැන කතා කරන්නේ නැහැ. නමුත් ඒක තියෙනවා. හම්බන්තොට වරායක් තියෙනවා. මත්තල අහස යට තොටුපළක් තියෙනවා. එහෙමනම් මොකද අපි කරන්නේ? මේවට ණය ගෙවන්න ඕනේ. ඒවා වහලා දාන්නද? එතකොට ණය කවුරුත් කපලා අරින්නේ නැහැ. ඇත්ත වශයෙන් ගරු අගමැතිතුමත් එක්ක මාත් ගියා අපි චීනයේ ජනාධිපතිතුමාගේ ඉල්ලුව ඉස්සෙල්ලම මේක කපලා අරින්න කියලා. කරුණාකරලා මේක අපිට ඒකට කියන්නේ ණය සමාව, ඩෙට් ෆොගිව්නස්. ණය සමාවෙන් බෑ කිව්වා. මුළු ලෝකෙටම අපි ණය දීලා තියෙනවා, අපිට එහෙම කරන්න බෑ. ඒ නිසා තමයි මේ සාමූහික ව්‍යාපාරයක් හැටියට ඒ මුදල් අපි ලබා ගන්න. ඉති මේ නැතුව අපි කොච්චර දේශීය වශයෙන් අපි බදු අය කරත් කොච්චර අපි පටි තදි කරගත්තත් කවදාවත් අපේ ආර්ථිකය හදාගන්න බෑ, පොඩිමිනිට සහනයක් දෙන්න බෑ මේ ණය තියෙන නිසා. එහෙනම් අපේ රජයේ ප්‍රතිපත්තිය තමයි මේ සියලුම ව්‍යාපෘති ණය අරගෙන කරපු ව්‍යාපෘති පුළුවන් තරම් සාමූහික වශයෙන්, ඒකෙන් රට විකුණන්නේ නැහැ, ඒගොල්ලන්ට බාර දෙන්නේ නැහැ, ඒකෙන් කෙරෙන්නේ ඒක උපරිම තලයට ඒකේ සේවය ලබා ගන්න ඕන. උපරිම තලයට ඒකට රජයෙන් ලැබෙන ප්‍රතිලාභය ලබා ගන්න ඕන. අද අහස යතර තොටු පොළවල් නැව් තොටු පොළවල් තරග කරන්නේ නැත්තම් කවුරුත් එන්නේ නැහැ. මිල වැඩි නම් දැන් තරමද්දුරට අපේ ශ්‍රී ලංකන් එකටත් වෙලා තියෙන්නේ ඒකයි. කටුනායකට වෙලා තියෙන්නේත් ඒකයි, මිල අධිකයි. වෙන අහස යතර කොම්පැනි එකකින් ලාබෙට ටිකට් ගන්න පුළුවන්. වෙන අහස යතර තොටු පොළක් වෙන අහස යතර ආවොත් තෙල් ගහපුවම ලාබෙට ගන්න පුළුවන්. අපේ මිල වැඩි. එහෙමනම් තරඟේ පරදින්න බෑ අපිට. නැව් ගේන්න, අහස යාත්‍රා ගේන්න, වෙන ඕනම දෙයක් ගේන්න තරඟේ පරදුනොත් අද නූතන ලෝකේ අපි අමාරු වෙටෙනවා. එහෙනම් අපි මතක තියාගන්න ඕනේ මේ ඩෙට් දේශීය හා විදේශීය ණය අපි පුළුවන් තරම් අඩු කරගන්න බලන්න ඕනේ. ඒ වගේම අපි කියන්න ඕනේ මේක දිහා බලපුවම අපිට පේනවා අපි තල්ලුව දෙන්න ඕන කොටස් තියෙනවා. ඉක්මනට තල්ලුව දෙන්න ඕන කොටස් ප්‍රමුඛත්වය අනුව එකක් තමයි කන්ස්ට්‍රක්ෂන් සෙක්ටර්. ඒ කියන්නේ පාරවල්, හෝටල්, එක එක ක්ෂේත්‍රවල ඉදිකිරීම් කර්මාන්තය. මට මතකයි මම මුදල් නැමැති වෙලා ඉන්න කාලේ ආසියානු සංවර්ධන බැංකුවේ විශේෂ ඉල්ලීමක් කරලා මේ රටේ දේශීය ඉදිකිරීම් කොම්පැනි පදගන්වන්න අපි සම්පූර්ණ වැඩසටහනක් ආරම්භ කරා. ඒවෙන් අද රටේ මගේ හිතේ දේශීය කොම්පැනි 6ක් 7ක් තියෙනවා. ඕනම කෙනෙක් එක්ක තර්ක කරන්න පුළුවන්. ඉන්දියාවේ ගිහිල්ලා වැඩ කරනවා, අප්‍රිකාවේ ගිහිල්ලා වැඩ කරනවා, මාලදීවෙන් වැඩ කරනවා. අපේ නවීන ඇමතුමා හොඳට දන්නවා ICC කොම්පැනිය. එතුමා හොඳට දන්න කොම්පැනියක්. අද ලංකාවේ ඕන වැඩක් කරන්න පුළුවන් ඒගොල්ලන්. ලෝකේ එන තැනක ගිහිල්ලා වැඩ කරන්න පුළුවන්. ඉතින් ඒගොල්ලෝ තමයි අද අපේ ආර්ථික ඉස්සරහට ගෙන යන්න ලෑස්ති වෙලා. තවත් හැබැයි ඒක තව අපි හදා ගන්න ඕනේ. ඒගොල්ලෝ විශ්වාස කරලා තව ඉදිරියට ගන්න ඕන. දැන් මුලින් මුල් යුගයේ ඒගොල්ලෝ චීන හරි කොරියන් හරි වෙන කවුරු හරිත් එක්ක අත්වැල් බැඳගෙන වැඩ කරා. නමුත් දැන් ඒගොල්ලන්ට දෙපයින් ඉන්න පුළුවන්. එහෙනම් ඒක ක්‍රියාත්මක කරලා මේගොල්ලන්ට තව ඉදිරියට යන්න මං හිතනවා එන අයවැයෙන් අපි ඒගොල්ලන්ට පහසුකම් දෙන්න. ඒ වගේම සංචාරක ක්ෂේත්‍රය. සංචාරක ක්ෂේත්‍රයේ මගේ අදහස නම් අපේ හිතපු ඇමතුමත් ඉන්නවා නේද නම්? ඔබතුමත් එකඟ වෙයි මේක තවත් අපිට වර්ධනය කරන්න ඕනේ. මීට වඩා ලොකු පිම්මකට අපි යන්න ඕනේ. අද ලැජ්ජා වෙන්න ඕනේ. අපිට මිලියන දෙකහමාරක් එනකොට කැම්බෝඩියාව අපේ තරම් කිසිම පහසුකමක් නැති කැම්බෝඩියාවේ මිලියන 10ක් සංචාරකව යනවා. මේ ළඟදි මගේ යාළුවගයක් ගිහිල්ලා නොම්පෙන් කියන නගරේ හෝටල් ඔක්කොම පිරීලා රෑ ගහක් යට ඒගොල්ලෝ හිටියේ. ඒ වගේ රටකටත් සංචාරකව ලක්ෂ මිලියන 10ක් එනවා නම් ඇයි අපි මිලියන 2ක මේ වෙලාවේ ඊට අවශ්‍ය ප්‍රතිපත්ති අපි සකස් කරන්න ඕනේ. ඒ වගේම බලන්න තායිලන්තය, සිංගප්පූරුව ඒගොල්ලෝ හැම එකේම අධිශ්‍රේණි 125 ලක්ෂ 25 30 සංචාරකයෝ ගේන අධිශ්‍රේණි කොටස් ඒගොල්ලෝ. ඉතින් අපිට හුඟක් අවස්ථා තියෙනවා ඒ අතින් දියුණු වෙන්න. ඒ වගේම අපි අද අපේ කාන්තාව අපේ සේවකයෝ අද පිටරට යනවා. සුළු සේවකයෝ විතරක් නෙමෙයි ඒගොල්ලෝ ලොකු ඉංජිනේරුවරු
honorable minister please wait
5 minutes more engineer 2 minutes more සියලු දෙනාම ඒක පිටරට වල ගිහිලා රැකියා කරන. ඇයි දෙයියනේ මේ රටේ අපි සයිටම් කියයි අරකයි කියයි මේකයි කියයි අපේ ළමයින්ට ඉගෙනගෙන පිටරට ගිහිලා රසාවක් කරලා ඉඳ දෙන්නේ නැත්තේ? අද අපේ ඇමතිවරු දන්නවා අද මැද පෙරදිග ගියාම ඕන හෝටලයක වැඩ කරන්නේ අපේ ලංකා මිනිස්සු. කෝකියොත් අපේ මිනිස්සු ඒක වැඩ කරන හරි ආඩම්බරයි. ඇයි අපේ දොස්තරුන්ට මෙහෙන් ඉගෙනගෙන පිටරට වලට යන්න දෙන්නේ නැත්තේ? අද නර්සින් වලට ඕන කෙනෙක් දන්නවා ඒ සේවාවන් වලට ලෝකේ ඕන තරක ඉල්ලුම තියෙනවා. අනිත් එක බලන්න අනාගතයේ ජපානයේ හුඟක් රටවල් වල ඒගොල්ලන්ගේ ජන සංඛ්‍යාව ඩෙමොග්‍රෆි එක හැටියට ඕන තරම් සේවකයෝ අවශ්‍ය වෙනවා. ඒ නිසා අපි මේ යල් පැනපු මධ්‍යකාලීන අදහස් වෙන රටවල් ප්‍රතික්ෂේප කරපු අදහස් ගැන හිතන්නේ නැතුව අපේ දරුවන් ගැන අපි විශ්වාසය තියෙන්න ඕනේ. ඒගොල්ලන්ට ඕන දෙයක් ඉගෙන ගන්න අවස්ථාව දෙන්න. සල්ලි ගෙවන්න සල්ලි ගෙවන්න, නොමිලේ නම් නොමිලේ, ශිෂ්‍යත්ව නම් ශිෂ්‍යත්ව, ඕන විදියකට වැඩ කරන්න දෙන්න. මන් දැක්කා ඇමතිතුමා බෝඩ් එකක් අල්ලගෙන ඉන්නවා එක්කෙනෙක්, අධ්‍යාපනය වාණිජ දෙයක් කරන්න එපාලු, භාණ්ඩයක් කරන්න එපාලු. අද ලංකාවේ හැම ඉස්කෝලෙම ටියුෂන් දෙනවා. ටියුෂන් දීලා සල්ලි හම්බ කරපු මිනිහ බෙහෙපෙල පාලියද? මොකද මේ විහිළුව? අද ලංකාවේ සෞඛ්‍ය සහ අධ්‍යාපනය ඕන පදන් වාණිජ කරලා ඉවරයි. අද පුංචි ගමේ ඉස්කෝලෙත් ටියුෂන් දෙනවා. මන් දන්නවා අපේ දුප්පත් ළමයි මගෙන් ඇවිල්ලා ඉන්නවා, අනේ මන්ත්‍රීතුමා මට මාසෙකට රුපියල් 5000ක් දෙන්න මගේ දරුවට ටියුෂන් දෙන්න. අපේ පන්තියේ ළමයි ඔක්කොම ටියුෂන් එක කරනවා. මගේ ළමයට විතරක් ටියුෂන් නැති වුණාම ඒ ළමයට විභාග කරන්නේ
කොහොමද? Order please. Honorable speaker to the chair.
මම පැමිණියේ විශේෂ නියෝජනයක් පණිවිඩයක් නිකුත් කිරීමට පමණයි. අද ගරු දිනේෂ් ගුණරත්න මැතිතුමා ඇතුළු මන්ත්‍රීවරුන් 30 දෙනෙකු විසින් අත්සන්කොට බාර දෙනද හිටපු විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය රවි කරුණානායක මන්ත්‍රීවරට එරෙහිව ඉදිරිපත් කරන යෝජනාව පිළිබඳ නිවේදනයක් නිකුත් කරන්න කැමැති ගරු රවි කරුණානායක මැතිතුමා යෝජනාවට ප්‍රස්තුත කරනු අමාත්‍ය දුරේ මේ අවස්ථාව වන විට නොදන්න බැවින් එම යෝජනාව පිළිගැනීමට වර්තමානයේ හේතුවක් නොමැති බව කරු සභාවට දැනුණු කැමැත්තෙමි. නැවතත් නියෝජ්‍ය කාරක සභාපතිතුමා බුලාසෙන් පැමිණ ඇත.
අනේ කියන්න තියෙන්නේ මේ ආර්ථික ලෝකයේ අපිට යථාවාදීව හිතන්න ඕනේ. නිකන් සිහින ලෝකෙක ඉඳලා සටන් පාට ලෝකෙක ඉඳලා ප්‍රශ්න විසඳන්න බෑ. අද හැම දේම තරගයක්. අද අධ්‍යාපනයේ තරගයක්, සෞඛ්‍ය තරගයක්, අපේ රට වෙන රටවල් එක්ක තරග කරන්න ඕනේ. ආණ්ඩ අපේ ඇමතුමාගෙන් තේ විකුණ ගන්න අපි මොන තරම් වද විඳින්න ඕන, මොන තරම් තරගයක් කරන්න ඕනේද? මේවා කිසි දෙයක් දන්නේ නැතුව වචනයක් කියවන්න බෑ, සංග්‍රහාවක් බලන්න බෑ, මෙලොව දෙයක් දන්නේ නැතුව ඇවිල්ලා මෙතන කෑ ගහනවා. අපි කොයි තරම් මහන්සි වෙනවද මේ තරඟය තුළ අපේ නිෂ්පාදන යම් කිසි මට්ටමකට ගේන්න? ඒ වගේම ඊට අවශ්‍ය මූල්‍ය සහ අනිත් සහය ලබා දෙන්න අපි මහන්සි වෙන්න ඕනේ. එහෙනම් මම අවසාන වශයෙන් කියන්නේ ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. මේ වාර්තාව අනුව බලපුවාම අපි සෑහෙන වර්ධනයක්, මම කියන්නේ විශිෂ්ට වර්ධනයක් කියලා, අපි සෑහෙන වර්ධනයක් ලබාලා දීලා තියෙනවා 5%ක විතර. ඒකත් මේ සංඛ්‍යා ලේඛන වෙනස් වීමක් ඉන්දියාවේ, ලංකාවේ මේ මූල්‍ය අරමුදලත් එක්ක ගනුදෙනු කිරීමේදී සංඛ්‍යාව වෙනස් කෙරුවා. ඒකෙනුත් අපි පාඩුවක් එනවා අපිට. ඒ කමන්නෑ, අපිට හොඳ අනාගතයකට යන්න පුළුවන්. නමුත් අපිට අවශ්‍යයි අලුත් කල්පනා කිරීම, ඉක්මනින් තීරණ ගැනීම, ඉක්මනින් ක්‍රියාත්මක කිරීම සහ මේ රටේ දේශප්‍රේමීන් හැටියට මේ රටේ ඇත්ත වශයෙන් ආදරය කරන අයට නොබියව තීරණය ගන්න ඕනේ. මේ ප්‍රශ්න රජයේ තෝරාගත් රජය කියන්නේ මේ රටේ ජනතාව තෝරාගත් ආණ්ඩුව. ඒ ආණ්ඩුවේ තීන්දුව මහපාරේ ඉඳන් වෙනස් කරන්න බෑයි කියලා කියමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.
Thank you very much honorable Iran Vikramaratne.
අද මුනිසුනේ සිටින මන්ත්‍රීතුමනි, අද මේ ඉදිරිපත් කළ තියෙන කල්තබීමේ යෝජනාවේ එක කරුණක් ගැන මම මුලින්ම කියන්න අවශ්‍යයි. 2016 මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාවේ 385 වෙනි පිටුවේ දක්වන පරිදි රජයේ මුළු බැරකම් දළදේශීය නිෂ්පාදනයට 80% නොඉක්මිය යුතුයි කියලා සඳහන් කරලා තියෙනවා. ඒ අනුපාතය දළදේශීය නිෂ්පාදනයේ 83.3%කට රජයේ විඥාතිපතිවරයාගේ නිරීක්ෂණවල තියෙනවා කියලා. ඇත්තටම මේක විගණාධිපතිතුමාගේ නිරීක්ෂණවල තියෙනවා. නමුත් මහ බැංකුවේ වාර්තාවේ රජයේ මුළු ණය ගත්තහම දළදේශීය නිෂ්පාදනයේ 79.3ක් තමයි සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම මුදල් ආමාත්‍යංශයේ ඒ නිකුත් කරන වාර්තාවල් ගත්තහමත් ඒක මහ බැංකුවේ වාර්තාව හා සාපේක්ෂයි. නමුත් විගණාධිපතිතුමා සඳහන් කරලා තිනවා නෑ ඒක 83%ක් වෙනවා කියලා සඳහන් කරලා තිනවා. දැන් ඒකට හේතුවක් තියෙනවා. 2016 දී විගණාකාධිපතිතුමා සඳහන් කළා මහා බැංකුව නැත්නම් රජයේ බැඳුම් කර නිකුත් කරනකොට ඉතිහාසයේම ඒක ලේඛනගත කළේ ඒකේ ඩිස්කවුන්ට් වැලියු එකට, ඒ කියන්නේ ලැබෙන මුදලට, නැත්නම් ෆේස් වැලියු එකට නෙමෙයි, අනාගතේ ලැබෙන මුදලට නෙමෙයි. එහෙම තමයි දිගටම ඒක ලේඛනගත කළේ. නමුත් ඔහු ඒක පෙන්වලා දුන්නා ඒක වෙනස් කරන්න ඕනේ කියලා. අනාගතයේදී තියෙන ඒක බැරකමක් හැටියට සඳහන් කරලා ෆේස් වැලියු එක සඳහන් කරන්න ඕනේ කියලා. ඒ නිසා 2016 ඉඳලා ඒ දේ මුදල් ආමාත්‍යංශ කර තිබෙනවා. නමුත් පසුගිය ආණ්ඩුව මේ බැඳුම් කර නිකුත් කරනකොට මේ බැඳුම් කර වල ලේඛනගත කළේ ෆේස් වැලියු එකට නෙමෙයි ඩිස්කවුන්ට් වැලියු එකට තමයි ඒ පසුගිය රජය ඒක ලේඛනගත කළේ. ඉතින් මෙතන අපට සඳහන් කරලා තියෙනවා ඒ පසුගිය රජය කාලයේදී ඒ නිකුත් කරපු බැඳුම් කරත් ෆේස් වැලියු එක අනුව අලුතෙන් ලේඛනගත කරන්න කියලා. ඉතින් මෙතන වැඩිවීමක් නැහැ, කිසිම ප්‍රශ්නයක් ගැටලුවක් නැහැ. නමුත් පසුගිය කලක වුණ වැරදීමක් අලුත් කිරීමේ ක්‍රියාවලියක් තාපිය දෙන්නට ඕනේ. ඒ නිසා විගණාකාධිපතිතුමාගේ මඟ පෙන්වීම අනුව ඒක මේ වසරේදී අපි ඒ විදියට ලේඛනගත කරන්න බලාපොරොත්තු වෙනවා. අද මේ පාර්ලිමේන්තුවේ රවි කරුණානායක ඇමතිතුමා ඔහුගේ ඇමතිකමෙන් ඉල්ලා අස්වුණා. මේක මං හිතන්නේ අද සමාජයේ අගය කරන සිදුවීමක් කියලා සඳහන් කරන්නට ඕනේ. මේක අපේ දේශපාලනයේ නව ප්‍රවණතාවයක්. මේක අලුත් දේශපාලන සංස්කෘතියක මුල කියලා සඳහන් කරන්නට ඕනේ. දැන් මම අහන්න කැමැති මේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ රජය මේ බොහොම විවෘත සමාජයක් විවෘත රජයක් ගෙනියන්න කැප වෙලා තියෙන්නේ. ලංකාවේ ඉතිහාසයේ කවදාවත් සිදුවෙලා නැති වෙලා තියෙන සිදුවීම් අද අපේ රජයේ සිදුවේගෙන යනවා. අපිට සංගවන්න කිසිවක් නැහැ. මම අහන්න කැමති වෙනස හොඳයිද කියලා. වෙනස හොඳයිද කියලා අහන්න කැමති. ඇහුවනේ ඔක වෙනස හොඳයිද කියලා ඇහුවනේ. වෙනස හොඳයිද කියලා මම අහන්න කැමති. එදා තාජුඩීන් ඝාතනය කළා. නමුත් තාජුඩීන්ගේ ඝාතනයක් කියලා කිව්වේ නැහැ. මිනිමරුමක් කියලා කිව්වේ නැහැ. 2015 ජනවාරි මාසෙන් පස්සේ තමයි ඒක මිනිමරුමක් හැටියට සඳහන් වෙලා තියෙන්නේ. එතකන් ඒක මිනිමරුමක් නෙමෙයි. ඒක කිව්වා රියනතුරක් කියලා එදා සඳහන් කළා. මං අහන්න කැමති ඇයි තාජුඩීන්ගේ ඒ මරණය ගැන සොයලා බලලා ඒව ඇයි අධිකරණයට ගිහිල්ලා නැත්තේ? මං අහන්න කැමති ඇයි ලසන්ත වික්‍රමතුංගයන්ගේ ඒ මරණය හොයලා බලලා ඒව ඇයි අධිකරණයට ගිහිල්ලා නැත්තේ කියලා මම අහන්න කැමති. මල්වානේ නිවසක් හම්බ වුණා. අයිතිකාරයෙක් නැහැල්ලුවේ නිවසට මොනවද ඒකට සිදු වෙලා තියෙන්නේ කියන එක අහන්න කැමති. ශ්‍රී ලංකා ගුවන් සේවයට A350-900 කියලා ගුවන් යාන
ඕඩර් ප්ලීස් ඔන්රබල් ආනන්ද කුමාරසිරි තුමා.
ඔබතුමා කතා කරන්න.
ශ්‍රී ලංකා ගුවන් සේවයට A350-900 කියලා ආසියාන්ත්‍රාවල් ගත්තා. ඒ ආසියාන්ත්‍රාවල් ගන්නකොට ඒ තීරණය ගත්තේ ශ්‍රී ලංකන් ගුවන් සේවාවේ කාර්යාලය නෙමෙයි, රාජපක්ෂලාගේ නිල නිවසක ඒ තීරණය ගත්තේ. රාජපක්ෂලාගේ නිල නිවසක ඒ තීරණය ගත්තේ. මං අහන්න කැමති ඇයි ඒක ගැන හොයලා බලන්න නැත්තේ කියලා. අද මෙතන දූෂණය ගැන කතා කරන්න හුඟක් අය ඉක්මන් වෙනවා. මම ඒ අයට කියන්නට ඕනේ ඒ අයගේ වත්කම් බැරකම් ප්‍රකාශ හොඳින් බලන්න කියලා.
ඒවා අධිකරණයෙන් හොයාගෙන යනකොට එතකොට කල් ගිහිල්ලා ඉවරයි. ඇයි මෙහෙම නීතිය මෙහෙම කල් ගිහිල්ලා තියෙන්නේ කියන එක අපිට දැනගන්නට ඕනේ. ඇයි නීතිපති දෙපාර්තමේන්තුවෙන් මේ අනිත් ඒවාත් ඉක්මනට හොයාගෙන යන්නේ නැත්තේ කියන එක අපිට අහන්න සිදු වෙනවා. මේ ජනාධිපති කොමිසමට ඒ පෙන්නපු උනන්දුව ශීඝ්‍රභාවය අපිට ඒක කිසිම ගැටලුවක් ප්‍රශ්නයක් නැහැ. ඒ උනන්දුව ඒ ශීඝ්‍රභාවයම පෙන්වන්න කියලා කියනවා. මේ අනිත් ඒවා හොයලා බලන්න කියලා කියනවා. ඒ වගේම අධිකරණේ මේ තියෙන අධිකරණේ ශීඝ්‍ර කළ යුතුයි. නැත්නම් මේවා කල් දමදම සිටිනවා. මේකට අධිකරණයට අවශ්‍ය නම් සම්පත් මදි නම් විනිසුරුකරුවන් වැඩියෙන් බඳව ගන්න ඕනේ නම් මූල්‍ය සම්පත් අවශ්‍ය නම් ජනාධිපතිතුමාට අගමැතිතුමාට විෂය භාර ඇමතිතුමාට වගකීමක් තියෙනවා මේවා ශීඝ්‍ර කරන්න. නැත්තං සාධාරණත්වයක් ඉෂ්ට වෙන්නේ නැහැ. මුල සිටේ සිරින මන්ත්‍රීතුමනි, මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙනවා සාධාරණයක් සිද්ධ වෙන්න. ඒ අය බලාපොරොත්තු වෙනවා. එනිසා මේවා ශීඝ්‍ර කළ යුතුයි මන්ත්‍රීතුමනි. අද අපි කතා කරන්නේ අද ආර්ථිකය ගැන කතා කරන්නේ. ජාත්‍යන්තර ආර්ථිකය 15ට බැසී තිබෙන අවස්ථාවකදී ලංකාවේ ආර්ථික දළදේශීය නිෂ්පාදනය 4.4% වර්ධනය වෙමින් පවතිනවා. මේ වසරේදී අපට ජල ගැලීම් තිබුණා, නියඟයක් තිබුණා. එනමුත් අපි මේ ආර්ථිකය හරියට කළමනා කරගෙන යනවා. හිටපු මුදල් නැමැතිතුමාගේ කාලයේදී අපේ රටේ ආදායම ඉහළ ගියා, 23%කින් ඉහළ ගියා. පසුගිය දශකයේදීම මේ ආදායම පහළට ආවා. ඒකෙන් කාටද පාඩු වුණේ? අර අධ්‍යාපනය ලබන ගමේ පාසලට යන ඒ දරුවගේ අධ්‍යාපනයට පහරක් වුණේ. වැඩි වයසට යන ආච්චිගේ සීයාගේ ඒ සෞඛ්‍යයට පහරක් ගැහුවේ පසුගිය රජය. නමුත් 2015න් පස්සේ මේ රටේ ආදායම ඉහළ ගිහිල්ලා තියෙනවා. අධ්‍යාපනයට අපි 2015 2016ට අධ්‍යාපනයට වැය කරන ප්‍රමාණය වැඩි කරලා තියෙනවා. ඇයි? ආදායම ඉහට ගිහිලට ගිහිලා තියෙන නිසා. උද්ධමනය 2016දී 15ට ගියා. නමුත් ජල ගැල්ම නියඟය නිසා ඒක මේ අවුරුද්දේ අපිට අභියෝගයක් වෙලා තියෙනවා. නමුත් මුදල් සැපයුම හරහා අපි පොලි අනුපාතය පාලනය කරන්නට බැදී සිටිනවා. වෙළඳ පොළ අගයට තමයි විදේශ විනිමය ඒ ප්‍රතිශතය පාලනය වේගෙන යන්නේ. අද යම්කිසි ස්ථාවරභාවයක් තියෙනවා. විදේශ විනිමය ශේෂය අප්‍රේල් මාසේ ඩොලර් බිලියන 5යි. මේ දැන් ඩොලර් බිලියන 7ක් වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, ගිය සතියේ අපි හම්බන්තොට වරායේ ගිවිසුම් අත්සන් කළා. මේ වසරේ අවසානයේ වෙන්නට ප්‍රථමයෙන් ඩොලර් මිලියන 400ක් විදේශ ශේෂයට ඒ ගිවිසුම හරහා පමණක් ඇතුළු වෙනවා. ඊට අමතරව අපි බලාපොරොත්තු වෙනවා අවුරුදු අවසන් වෙනකොට තවත් ඩොලර් මිලියන 500ක් විතර මේ ශේෂයට ඇතුළු වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. එතකොට ආදායම් බදු විතරක් ඉහළට නෙමෙයි ගියේ, ආදායම් නොවන බදුත් 58.6%කින් ඒ ආදායමත් ඉහළ ගිහිල්ලා තියෙනවා. පසුගිය රජය ආයෝජනය කරේ ණයහරහා ආයෝජනය කළේ. අපි ණයහරහා ආයෝජනය කරන්නේ නැහැ. ඒක අපි ක්‍රමක්‍රමයෙන් අඩු කරලා තියෙනවා. පසුගිය රජයේ ආයෝජනය කළේ දළදේශ නිෂ්පාදන 7%ක් ණයහරහා ආයෝජනය කළේ. ඒ සංවර්ධනය වැඩි කරගන්නට අපි ඒක 5%ට අඩු කරලා තියෙනවා. අඩු කරලා විරැකියාව අඩු කරලා තියෙනවා. විරැකියාව 2015 4.4 ඉඳලා 2016 4.7%ට අඩු කරලා තියෙන විරැකියාව. විශේෂයෙන්ම කාන්තාවන්ගේ විරැකියාව 7.6 ඉඳලා 7%ට අපි අඩු කරලා තියෙනවා. 2016 පිටරටවල් වලට සේවය කරන්න ගිය කාන්තා පිරිස් අඩු වෙලා තියෙනවා. අපේ සමාජ ප්‍රතිපත්ති නිසාත් ඒ වගේම මැද පෙරදිග පවතින ආර්ථික තත්ත්වයන් නිසා අඩු වෙලා තියෙනවා කියලා සඳහන් කරන්නට ඕනේ. එනිසා රැකියාවල් වැඩි, මම අවසන් කරනවා, රැකියාවල් වැඩි වුණා විතරක් නෙමෙයි, අපි මේ කරගෙන යන ක්‍රියාවලිය අපි දැන් අත්තිවාරමක් දාගෙන තියෙනවා. පසුගිය අවුරුදු දෙකේ ඒ අත්තිවාරම උඩ ගොඩනගාගෙන යනවා. අද මට අවස්ථාව ලැබුණා. මුදල් ඇමතිතුමා එක්ක යාපනයට ගිහිල්ලා අද 1983 පස්සේ රේගුවක් විවෘත කරන්න මොනවද අපි කරන්න හදන්නේ? ලංකාව ලෝකයට සම්බන්ධ කරන්න හදනවා. අපි ඉන්දියාව එක්ක, චීන එක්ක, සිංගප්පූරුව එක්ක ගිවිසුම්, වෙළඳ ගිවිසුම් හදලා මුළු ලෝකයක්ම ලෝක වෙළඳ පොළක් නිර්මාණය කරගන්නවා. උතුරේ අයට, දකුණේ අයට, ලංකාවේ සෑම පළාතක ජීවත් වන අයට අලුත් දවසක් වෙනවා මේක. එනිසා අපි මේ අවස්ථාවේදී සඳහන් කරන්නට ඕනේ, අපි 50ක් ගේන්න බලාපොරොත්තු වෙනවා මේ සති දෙක තුලදී. ආදායම් බදු 50 ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ජීවන වියදම අඩු කරන ක්‍රියාවලීන් අපි බලාපොරොත්තු වෙනවා ලබන සතියේදී. ඒව ගැන වැඩිදුර පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරලා රටේ ජීවත් වෙන මිනිස්සුන්ට සහනයක් හැටියට ඒව ලබා දෙන්න ස්තුතියි.
බොහොම ස්තුති ගරු සිසිර ජයකොටි මන්ත්‍රීතුමා. විනාඩි 13 ඔබතුමාට.
මුලස්නිගර් සභාපතිතුමනි, අද අපි දන්නවා එක්සත් ජාතික පක්ෂයේ ගරු නලින් බණ්ඩාර මැතිතුමා මේ ගරු සභාව අමතමින් මුලින්ම කරපු කතාවක් මේ ගරු සභාවේ අවධානය යොමු කරනවා. ඒ තමයි බැඳුම්කර සිදුවීම් පිළිබඳ ජනාධිපති කොමිසම් සභාව වෙනුවෙන් විශේෂයෙන්ම සාක්ෂි මෙහෙවන, රජයේ සාක්ෂි මෙහෙවන දප්පුල්ද ලිවේරා රජයේ නීතිඥතුමාටත්, යසන්ත කෝදාගොඩ රජයේ නීතිඥතුමාටත් ඔව් අභියෝග කරනවා, පෞද්ගලිකත්වයට මඩ ගහනවා. ඉතින් මං හිතනවා පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වෙලා අධිකරණමේ බලතල තියෙන ආයතනයකට මෙවැනි අපහාසයක් සිදු කිරීම, එම නීතිඥවරුන්ට, රජයේ නීතිඥවරුන්ට, සාක්ෂි විමසන නීතිඥවරුන්ට අපහාස කරනවා කියන්නේ ඒ බැඳුම් කර කොමිසමට අපහාස කිරීමක්. ඒ නිසා එය ජනාධිපති කොමිසමේ අවධානයට ලක් යුතු කරුණක් කියලා මුලින්ම අපි මතක් කරනවා. රවි කරුණානායක මැතිතුමා අපි දන්නවා සලෝලයිට් චිත්‍රපටිය රඟපෑවා. ඒක බොහොම తాවකාලික වින්දනයට හේතු වෙන්න ඇති. හැබැයි අපි දන්නවා මේක බොහොම తాවකාලිකව සිද්ධ වෙන දෙයක් කියලා. කෙසේ වුණත් අපි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නියෝජනය කරන ආණ්ඩුවේ පාර්ශවකාර මන්ත්‍රීවරු රවි කරුණානායක මන්ත්‍රීතුමා මැතිතුමා අදහස් ප්‍රකාශ කරද්දී 3 දෙනෙක් පමණයි සහභාගී වුණු, ඉතුරු සියලු දෙනා සභාව වර්ජනය කරලා තිබා. ඒ පිළිබඳව අපිට සිවුම් සතුටක් තියෙනවා. ඒ නිසා ගරු සභාපතිතුමනි, අපි දන්නවා කොටි සංවිධානය මහා බැංකුවට බෝම්බ ප්‍රහාරයක් එල්ල කළා. අපේ රටේ ජාතික මර්මස්ථානට බෝම්බ ප්‍රහාරයක් එල්ල කළා. එදා ඒහා සමාන වෙච්ච ප්‍රහාරයක් තමයි අද වෙනකොට මහා බැංකුව බැඳුම් කර සිද්ධිය හරහා මහා බැංකුවට සිදු කරලා තියෙන අලාභය සහ එය රජයේ නියෝජනය කරන සන්ධානයේ ඇමතිවරයෙක් කියනවා ට්‍රිලියන 10කට වඩා වැඩි කියලා. ට්‍රිලියන. ඒ නිසා රටේ සමස්ත ජාතික ආර්ථිකය කඩාවැටෙන්න අදේ හේතු වෙලා තියෙන බව තේරෙනවා. ඒ නිසා සමහරුන්ට මේ කාරණා අර ලූණු බිකක අදහස ඇති ඒගොල්ලන්ගේ වත්කම් එක ගත්තහම ඒ නිසා බරපතල කණගාටුවක් තියෙනවා. මෙවැනි වැදගත් යෝජනාවක් ගෙනෙද්දී එදා කොටි සංවිධානයේ මහා බැංකුව කඩාවැටිද්දී කොටි සංවිධානය ආරක්ෂා කළා වගේ මහා බැංකුවට දෙවැනි බෝම්බය එල්ල කරලා මහා බැංකුව සහ රටේ ජාතික ආර්ථිකය කඩාවැට්ටද්දී විපක්ෂ නායක සම්බන්ධ මහත්තයා අද එක්සත් ජාතික පක්ෂයත් එක්ක එකට එකතු වෙලා ඒ පිළිබඳව විරෝධය පළ කරනවා විශ්වාසභංග යෝජනාවට. ඉතින් ඒ නිසා කාවද මේ ආරක්ෂා කරන්නේ, කාත් එක්කද ඉන්නේ කියන කාරණේ අපිට ඉතාම පැහැදිලිව පේනවා. ඒ නිසා අපි දන්නවා අද රවි කරුණානායක මැතිතුමාගේ ඇඟේ ගහලා මේ ප්‍රශ්නේ බේරෙන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. බැඳුම් කර සිදුවීම ඊට වඩා මහ බරපතලයි. රටේ සමස්ත ජාතික ආර්ථිකයට ඒ බලපෑවා. ප්‍රථම වරට ඒ පිළිබඳව බඳුරු ගුණවර්ධන මැතිතුමා බැඳුම් කර සිද්ධිය පිළිබඳව අදහස් පළ කරද්දී අගමැතිතුමා මොකද කිව්වේ? අගමැතිතුමා කිව්වා බොන්ඩ් නෙමේ මේවා, ජේමිස් බොන්ඩ් වගේ ඕගොල්ලෝ කතා කරන්න කියලා. අද වන විට යථාර්ථය ක්‍රමයෙන් පැහැදිලි වෙනවා. රටට වෙච්ච මූල්‍ය අලාභයේ පිළිබඳව සිරිකොතේ නියෝජිතය කීප දෙනෙක් දාලා බොරු පරීක්ෂණ කොමිසමක් පත් කළා. ඊළඟට මේ බැඳුම් කර සිද්ධියේදී අපි දන්නවා අගමැතිතුමා මූල්‍ය වංචාවේ පළවෙනි කාරණේ විදියට අගමැතිවරයා විසින් සිද්ධ කරනවා මහා බැංකුව මුදල් අමාත්‍යාංශයේ තිබ්බ මහා බැංකුව ඔහු යටතට ගේනවා. එනිසා එතම් පටන් රටේ සමස්ත ජාතික ආර්ථිකයේ කඩාවැටීම ආරම්භ වෙනවා. එනිසා රජයට මේ වගකීමෙන් මිදෙන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. රජයේ සමස්තයක් වශයෙන් අපි දැන් ඉල්ලීමක් කරනවා, රටට අහිමි වෙච්ච මේ අලාභය නැවත අය කරගන්න රජය කටයුතු කරන්න ඕනේ. රටට වෙච්ච මහා අපරාධේ, මූල්‍යමය අපරාධයට වකීම් බාර ගන්න ඕනේ. ඒ මුදල් නැවත ලබා ගන්න රජය කටයුතු කරන්න ඕනේ. එහෙම වුණොත් පමණයි රටට යහපත සිද්ධ වෙන්නේ. ඒ නිසා සිද්ධ කරන්නේ මොකද්ද? සියලු වියදම් කපා හරනවා. සියලු වියදම් එක පැත්තෙන් කපා හරනවා. වග කිය යුතු අපි දන්නවා. මහ බැංකු බැඳුම් කර කොමිසමේ සභාපතිතුමාම කියනවා ඔවුන්ට හැකියාවක් ඇත්තේ නැහැ දඩුවම් පමුණවන්න කියලා. අද ඒ දඩුවම පැමිණීමක් නෙමෙයි සිද්ධ වෙන්නේ. හැබැයි විමර්ශනයේ සාර්ථකව සිද්ධ වෙලා තියෙනවා. හැබැයි මේ දවස්වල විට කණ අයට දඩ ගහනවා, විට කණ අයට නඩු දානවා. හැබැයි රට කණ එවුන්ට නඩු නැහැ, රට කණ එවුන්ට නඩු නැහැ, රට කණ එවුන්ට වගකීම් නැහැ. ඒ තමයි මේ රටේ බරපතලම කණගාටු වෙන්නේ. රටේ ජාතික ආර්ථිකයේ කඩාවැටීමේත් එක්කම සිද්ධ වෙනකොට ආණ්ඩුව කරන්නේ මේ රටට සිද්ධ වෙන අත්‍යවශ්‍ය සේවාවන් වල වියදම් කපා හරින එක. අර ඉරාන් වික්‍රමරත්න මැතිතුමා කතා කළා මන් දන්නේ නැහැ, මේ මහ පොළොවේ ඉඳන් දන්නේ නැහැ කතා කරන්නේ. 2016 එතුමා කියන අධ්‍යාපනයේට මුදල් වැඩියෙන් දැම්මලු. අතේ පත්තු වෙන බොරු මේ ඉදිරිපත් කරන්නේ මහ බැංකු වාර්තාව පිළිබඳ ඇති විවාදයේ තියෙන්නේ. 2016 අධ්‍යාපනය සඳහා වෙන් කළා රුපියල් බිලියන 203ක්. සත්‍ය වියදම කීයද? ඇත්තටම වියදම් කරලා තියෙන්නේ බිලියන 65යි. ඒ කියන්නේ වියදම් නොකළ මුදල බිලියන 138යි. බිලියන 130 බොරු සංඛ්‍යාලයකින් ඉදිරිපත් කරන්නේ බිලියන 138ක් වියදම් කරලා නැහැ. ඒ කියන්නේ ප්‍රගතිය 132යි. අධ්‍යාපන ඇමතිවරයා තරණං ඉල්ලා අස්සෙන්න ඕනේ. අර දැන් අලුතින් කතාවක් තියෙනවානේ, ළඟම පාසල හොඳම පාසලයි කියලා ව්‍යාපෘතිය පටන් ගත්තා. අපේ පළාත්වල කිසිම පාසලක් හැදෙන්නේ නැහැ. අද ඒවට මුදල් ප්‍රතිපාදන නැහැ. ඒ නිසා තමයි එතුමා පින්කට කඩන්න අද පුණ්‍ය ආයතනවල පින්කට වලට වැඩේ දාන්න යන්නේත්. ඒක නිසා තමයි අද නම පට බැඳලා තියෙන්නේ අධ්‍යාපන ඇමතිතුමාට. අගමැතිතුමාගේ පින් කැටේ කියලාද රටේ මිනිස්සු කියන්නේ? අගමැතිතුමාගේ පින් කැටේ කියලා. ඇයි? රටේ අත්‍යවශ්‍ය වියදම් වලට මුදල් ලද වෙන් කරන්නේ නැහැ. අධ්‍යාපන වියදම් ප්‍රායෝගිකව සිද්ධ කරන්නේ නැහැ. කපහරක තියනවා 132යි. 168ක් මුදල් ඇස්තමේන්තුගත මුදල් වලින් මුදල් ලබා දීලා නැහැ අධ්‍යාපන අමාත්‍යාංශයට. ඒ නිසා රටේ අධ්‍යාපනයේ ස්වභාවය ඒකයි. දැන් පරසක්වල ගහනවා රටේ ආදායම වැඩි වෙලාලු. කොහමද ආදායම වැඩි වෙන්නේ? රටේ මිනිස්සුන්ගේ බදුබර වැඩි කරලා තමයි ආදායම වැඩි කරලා තියෙන්නේ. නිෂ්පාදන වලින් ආදායම වැඩි කරලා නැහැ. රටේ මිනිස්සුන්ගේ පොකට් එකට තට්ටු කරලා තමයි අද ආදායම වැඩි කරගෙන තියෙන්නේ. ආණ්ඩුව ගෙන පුරාජය ඍගහලා දේශීය ආදායම් 50 කෙටුම්පත, දේශීය ආදායම් ආණ්ඩුක්‍රම 50 කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි කියලා අපි ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉස්සරහට ගිහිල්ලා මමත් බඳුරු ගුණවර්ධන මැතිතුමත් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් අපි ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉස්සරහා අභියෝගයෙන් ලක් කළා. ගරු කථානායකතුමා නිවේදනය කළා මේ ගරු පාර්ලිමේන්තුවේදී එක් වගන්තියක් සඳහා තුනෙන් දෙක ඡන්දයක්, ඒ වගේම ජනමත විචාරණයක් ඕනේ, සමහර වගන්ති සම්බන්ධයෙන් අතිවිශේෂ බහුතර ඡන්දයක් ඕනේ කියලා ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථ නිරූපණයක් දීලා තියෙනවා. මේ බදු පන්තහරා අපේ රටේ ජනතාව තව තවත් කබලෙන් ලිපට ඇදලා දාලා තියෙනවා. සියලු වෘත්තිකයින්ට 26% දක්වා බදු බර පටවන්න. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාල පරිච්ඡේදයේ පුණ්‍ය ආයතන වලට තිබ බදු නිදහස, කලාකරුවන් තිබ බදු නිදහස්, ඒ සියල්ලම අහිමි කරලා දාලා තියෙනවා. ඒ නිසා රටේ සියලු ජනයාගෙන් බදු ආදායම් එකට එකතු කර ගැනීම තමයි ආණ්ඩුවේ එකම ක්‍රියාකලාපය වෙලා තියෙන්නේ. රට තුළ නිශ්චිත ආර්ථික වැඩපිළිවෙලක් නැති පාපය අද අපි රටක් විදියට භුක්ති විඳිනවා. ඒ නිසා කියන පුරසාරමනේ මේ රටේ යථාර්ථය වෙන්නේ. අද මහ බැංකු වාර්තා පිළිබඳ විවාදේ ලබල තියෙන වෙලාවේ අද අපි දන්නවා රුපියලේ අගේ දවසින් දවස රුපියලේ අගේ දවසින් දවස වැඩි වෙනවා. අද 155 දක්වා ඩොලරය ඉහළ යනවා. අද ණය ගැන ණය පොලිය ගැන කතා කරන කට්ටිය මේ රටට කරලා තියෙන මහා ජාතික අපරාධය බලන්න 2015 රුපියල අවභාවිතා වීම නිසා ණය සහ ණය පොලි බිලියන 285ක් අපිට වැඩිපුර ගෙවන්න වෙලා තියෙනවා. බිලියන 285ක් 2016 වර්ෂයේ මේ මහා බැංකු වාර්තාවට අනුව රුපියල් බිලියන 186ක් ණය සහ ණය පොලි වැඩිපුර අපිට ගෙවන්න වෙලා තියෙනවා. ණය ආර්ථිකයක් ගැන කතා කරන රටක රුපියල කඩා වැටෙනකොට ආර්ථික විද්‍යාව නෙමෙයි ඕන දෙයක් දන්න දෙකේ පන්තියේ ළමයි දන්නවා. ඒ අනුව ණය සහ ණය පොලි අනුපාතිකය වැඩි වෙනවායි කියලා රවි කරුණානායක මැතිතුමා මුදල් ඇමතිකම භාරගත්ත වෙලාවේ කිව්වා ඩොලරය රුපියල් 130 දක්වා මාස 3ක් ඇතුළත ස්ථාවර කරනවා කියලා. එතුමාගෙන මම කතා කරන්න යන්නේ නැහැ. එතුමාගෙන කතා කිරීම අවශ්‍ය නැහැ. හැබැයි 100 මේ රටට වෙච්ච අපරාධය 130ට මාස 3ක් ඇතුළත කරනවායි කියපු ඩොලරය අද 155 දක්වා වැඩි වෙනවා. ඒ නිසා ණයත් ණය පොලියත් වැඩි වෙනවා. ඒ නිසා අපේ රටේ ණය ආර්ථිකය එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ මේ වැරදි ආර්ථික ක්‍රියාපිළිවෙත නිසා මේ ආණ්ඩුවේ වැරදි ක්‍රියාපිළිවෙත නිසා දෙගුණ තෙගුණ වෙලා තියෙනවා. රටට දරාගන්න බැරි ණය උගුලක පැටලෙන්න හේතුව රුපියල අවභාවිතය කිරීම. ඒ නිසා අපි අපේක්ෂා කරපු අපනයන සම්වර්ධනය සිද්ධ වෙලා නැහැ. කෘෂිකර්මාංශයේ අපනයන වර්ධනය 103%කින් අපි කඩා වැටලා තියෙනවා. අපේ රටේ ආවේණික වෙච්ච කුළුබඩු ඇතුළු අනිකුත් නිෂ්පාදන අපනයන සියල්ලම කඩා වැටෙමින් පවතිනවා අපේ රට තුළ. කාර්මිකාංශයෙන් අපනයනයන් සඳහා අද ආයෝජකයෙ ඉන්නේ නැහැ. අපේ රටේ ජාතික ආර්ථිකයේ 40%කින් විදේශ ආයෝජන පල්ලෙහාට බැහැලා තියෙනවා. මේ මහා බැංකු වාර්තාව අනුව ආයෝජකයෙ ඉන්නේ රටක් බවට අපේ රට පරිවර්තන වෙලා තියෙනවා.
තව විනාඩි දෙකක් තියෙනවා ඔබතුමා.
ඒ නිසා රටේ සමස්ත ජාතික ආර්ථිකය එක පැත්තකින් කඩා වෙනවා, කඩා වැටෙනවා. සංවර්ධන වේගය විගණකාධිපතිතුමාගේ වාර්තාව අනුව 7.4ක් තිබ්බ සංවර්ධන වේගය තමයි 104ට පල්ලෙහා බැහැලා තියෙන්නේ. මහා බැංකු වාර්තාව නම් කියනවා 105ක් තිබ්බයි කියලා. 2014 අද වෙනකොට 2016 වෙනකොට 4.4කින් අඩු වෙනවා. ඒක පුද්ගල ආදායම ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට චන්ද්‍රිකා මැතිණියගේ කාල පරිච්ඡේදයෙන් පස්සේ ලංකාවේ ප්‍රථම වතාවට අවුරුදු 15කට 16කට පස්සේ ඒක පුද්ගල ආදායම පල්ලෙහාට බහිනවා. ඒක පුද්ගල ආදායම පල්ලෙහාට බහිනවා නම් විදේශ ආයෝජන කඩා වැටෙනවා නම් විදේශ සංචිත කඩා වැටෙනවා නම් අපනයන ආදායම් කඩා වැටෙනවා නම් අද වෙනකොට 112.2%කින් ආනයන වියදම අපේ වැඩි වෙනවා. ආනයන වියදම වැඩි වෙනකොට ආනයන මත සකල විද භාණ්ඩ අපේ රටට ගෙන්නන ආර්ථිකය තුළ එහි බර වැටෙන්නේ කාටද? මේ රටේ අහිංසක පාරිභෝගික ජනතාවට. ඒ නිසා රටේ සමස්ත ආර්ථිකයම විනාශ කරලා කුඩුපට්ටම් දාලා තියෙනවා. ඒ නිසා අද බිලිබෝයි කෙනෙක්ව දාලා තියෙනවා. රවි කරුණායක මහත්තයා බිලිබෝයි කෙනෙක් කරලා තියෙනවා. රටේ තමුන්ගෙන හැකියාව අගමැතිතුමාගේ ආර්ථික දර්ශනයේ වර්ධිභාවය රටේ සමස්ත ආර්ථික කඩා වැටීම රවි කරුණානායක මැතිතුමාගේ පිටින් දාලා ෂේප් වෙන්න තමුන් ආසලට පුළුවන් කමක් නැහැ. ඒ වගේම රටට වෙච්ච මේ මූල්‍ය අලාභය බැඳුම් කර කොමිසම හරහා එළි වෙන සත්‍යය මේ මුළු ආර්ථික අලාභය රටට නැවත අය කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ජනවාරි 8 වෙනිදා ඇති වෙච්ච දේශපාලන වැඩපිළිවෙලේදී වෙනසදී සිංගප්පූරු ජාතිකයෙක් වන අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකු අධිපතිවරයා බවට පත් කරන්නේ ඔහු තමයි. ඒ මුදල් ආයෝජනය කරන්නේ වෙනසට අවශ්‍ය. ඒ නිසා ඒ මුදල් කාපු අය තමයි මේ ආණ්ඩු පක්ෂය අද ලැගගෙන ඉන්නේ.
ඒ
නිසා ඒයින් ගැලවෙන්න පුළුවන් කමක් නැහැ රජයට. ඒ ප්‍රකාශ කරමින් ඔබතුමාට බේවිම ස්තුතියත් වෙනවා.